අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දියුරුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහමුදු සරිපු අබ්දුල් වාහිද් මහතා.
இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அரசியலமைப்பை உறுதியாக போற்றி காப்பேன் என்றும், இலங்கையின் ஆழ்குலத்துக்குள்ளாக தனியோர் அரசொன்று ஸ்தாபிக்கப்படுவதற்கு நேரடியாகவோ மறைமுகமாகவோ இலங்கையிலோ அல்லது இலங்கைக்கு வெளியிலோ ஆதரவு அளிக்கவோ ஆக்கமளிக்கவோ ஊக்குவிப்பு அளிக்கவோ நிதி உதவவோ ஊக்குவிக்கவோ பரிந்துரைக்கவோ மாட்டேன் என்றும் பயபக்தியுடன் வெளிப்படுத்தி உறுதி செய்கின்றேன், சத்தியம் செய்கின்றேன். ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් බිදු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමණ ඉලක්කං තමය ඇලයිරක් තුන ඇලයිරක් බිඳුවයි එක 2025 ජූනි මස 26 වෙන දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි හතලිස්වැනි අධිකාරය වූ මහජන ආරක්ෂාව ආජ්ඥා පනත. හතලස්වැනි අධිකාරය වූ මහජන ආරක්ෂක ආජ්ඥා පනතේ දොළොස්වැනි වගන්තියෙන් මාවත පැවරුණු බලතල් ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්. පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙන් දැනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති. කථානායකරයා විසින් කරනු ලබන නිවේදනාංක 1 කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් මෙහෙයවීමට ලබන කාන්තාවන් තවබල ගැන්වීමට අදාළ දිස්ත්‍රික් මට්ටමේ නියම ව්‍යාපෘතිය පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2025 ජූලි 8 වන දින එනම් අද දින පස්වරු 1:30 සිට පස්වරු 3:30 දක්වා පාර්ලිමේන්තුවේ කාර්ක සභා කාමර අංක 1හිදී පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන මෙන් කාරුණිකව දන්වා සිටිමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්ක සභාවේ රැස්වීමක් 2025 ජූලි 8 අඟහරුවාදා එනම් අද දින මධ්‍යාහන 12ට කාර්ක සභා කාමර අංක 2හිදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගි වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකයා විසින් ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වෙනි කාණ්ඩයේ පළවෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා සංවර්ධන මූල දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා,
කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2024 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. වාර්තා සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනතේ 64 65 66 69 සහ 70 වගන්ති සමග පියවිය යුතු 84 වගන්ති යටතේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2025 මාර්තු 27 දින ඇති අංක 2429 ඇලයිරක් 32 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය පළ කරන ලද විශේෂ නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝගය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2024 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපනයේ ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනයේ ශ්‍රම බලකාය හා මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී යොමු කරන ලද 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්ති සමග කියවිය යුතු 20 වගන්තිය යටතේ රෙගුලාසි 2025 මැයි 19 දිනති අංක 24.37 ඇලිරයි 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල් කරන ලද සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමු.
ගරු සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයිබල ගැනවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහල් අබේසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සයිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022-23 වර්ෂ සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළවෙනි වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙන්රත් මහතා විසින් පිළිගැන්වීම.
කථානායකතුමනි, දසවෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුය මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රත්න ගමගේ මහතා.
ගරු කථානායකතුමනි, උණවටුන ගණහේන අංක 350 දරන ස්ථානයේ පදිංචි KDHSS.ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජයසිරි ජයසේකර මහතා.
ගරු කථානායකතුමනි, ගොකරැල්ල ඉහළගම ගොඩගම යන ලිපිණේ පදිංචි NP සමන්ත විජේසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් මහතා පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, කොහුවල විජයමංගලාරාම පාර අංක 9-1 ඒ දරණ ස්ථානයේ පදිංචි H විමලසිරි කල්දේරා මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ කෝට්ටේ මාදිවල සිගේරාපාර අංක 245 පහදරන ස්ථානයේ පදිංචි W අනුරශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ UP අභිවික්‍රම මහතා.
ගරු කථානායකතුමනි, ගම්පොළ නයාපාන නවනුගවෙල අංක 126 දරන ස්ථානයේ පදිංචි JMAD ජයසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිස්සිරි මහතා.
ගරු කථානායකතුමනි, සෙවනගල දඬුම ජනාවාස නිවාස සංකීර්ණයේ G37-7 දරණ ස්ථානයේ පදිංචි දේව ජයසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා.
ගරු කථානායකතුමනි, වාරියපොළ හලාවත පාර අංක 272-4 දරණ ස්ථානයේ පදිංචි EMA ඒකනායක මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා.
ගරු කතානායකතුමනි, ගොඩගම හෝමාගම බොරැල්ල පාර සිතුමිණ මාවත අංක 217-2 දරණ ස්ථානයේ පදිංචි චන්සිරි වෙත්තසිංහ ලියනගේ මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පෙස්සම් 5යි.
ගරු කතානායකතුමනි, බෝයගනේ ඉසුරු පෙදෙස තුන්වන පටු මගෙහි යන ලිපිනේ පදිංචි DR වේරගල මහත්මිය සහ වෙනත් දෙදෙනුගෙන් ලැබුණු පෙස්සමක්ද, හබුරුගල තොටකනත්ත ප්‍රගතිමාවත අංක 22 දරණ ස්ථානයේ පදිංචි DM සිරවීර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද, ඉඳුරුව හෙට්ටිගොඩ නුගසෙවණ යන ලිපිනේ පදිංචි දමිතා හෙට්ටිගේ මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද, අමුගොඩ දික්කේන පොල් ගහ ගොඩල්ල වත්ත ලිපිනේ පදිංචි HM කුමුදු මහතාගේ ලැබුණු පෙස්සමක්ද, කහදුව මිරිස්වත්ත නිල්මිනි යන ලිපිනේ පදිංචි R යසරත්න විජේවන්ත ඩයස් මහත්මාගෙන් ලැබුණු පෙස්සමක්ද ඉදිරිපත් කරමි. ස්තුතියි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව නවනගරයේ වාරි මාර්ග ප්‍රදේශ අංක 1092 දරණ ස්ථානයේ පදිංචි MAN ප්‍රියංගනී මහත්මිය සහ වෙනත් අයෙකුගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්වමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු මහාචාර්ය සේන නානායක්කාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නයට පිළිතුර A1 මේ වනට ශ්‍රී ලංකාවේ විකාශය වන රූපවාහිනී නාලිකා සංඛ්‍යා 23යි. A2 ඒ අතරින් රජයේ රූපවාහිනී නාලිකා 5යි, පෞද්ගල රූපවාහිනී නාලිකා 18යි. තුන්වෙනි කොටස හැටියට එතුමා අහනවා, එම 23 නාමලේඛනයේ මම ඒක සභාගත කරන්නම් ගරු මන්ත්‍රීතුමා. A1 ජනමාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් පැවතිය යුතු බව පිළිගන්නවාද? ඔව්. A2 මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු ඇති අතර, දැනට අපගේ අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇත. කෙසේ වුවද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් එම ආයතනවලට බලපෑවෙන ආකාරයෙන් අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධති පවත්වාගෙන ලබනවා. A3 දැනට ක්‍රියාත්මක පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විකාශන බලපත් නිකුත් කරනු ලබන්නේ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ විධිධාරණ යටතේ. එසේ නිකුත් කරන ලද බලපත්‍රයන් කොන්දේසි 90 විකාශය කරනු ලබන වැඩසටහනේ අන්තර්ගතය සම්බන්ධයෙන් අපගේ අමාත්‍යාංශය ක්‍රියා කරනු ලබයි. තවද 2006 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන 90 ටෙලිනාට්‍ය චිත්‍රපට හා වාණිජ වැඩසටහන් බද්ධ සම්බන්ධයෙන් නියෝග නිකුත් කර ඇති අතර, ඒ යටතේ ආනයනික ටෙලිනාට්‍ය චිත්‍රපටි හා වාණිජ වැඩසටහන්ේ අන්තර්ගතය සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබයි. 4 කොටස රජයේ හා පෞද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශනය වන වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය අවධානය යොමු වෙලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඇත්තටම මේක අපි පාර්ලිමේන්තුවෙත් අපේ මන්ත්‍රී කණ්ඩායමක් අතර සාකච්ඡා කළා සහ සමාජයෙන් උත්ේන ප්‍රශ්නයක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය එතුමා අහනවා, මම කලින් උත්තරයක් ලබා දුන්නා, ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, අමතුමාගේ සවිස්තරාත්මක පිළිතුර සම්බන්ධයෙන් අත් වශයෙන්ම අපි සතුටු විය යුතුයි. ඒකම මගේ අතුරු ප්‍රශ්න දෙකෙන් පළවෙනි ප්‍රශ්නය වෙන්නේ, ජනමාධ්‍යයක් කියලා අපි කියන්නේ සාමාන්‍ය රටක පැවැත්ම සම්බන්ධයෙන් ගත්තාම ඉතාම බරපතල විදිය තීරණාත්මක සාධකයක්. එතකොට යම්කිසි රටක හානිය හරි සංවර්ධනය හරි ඉදිරියට යාම හරි තීරණය වෙන්නේ බොහෝම වශයෙන් ජනමාධ්‍යයක් හේතු වෙනවා. සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වශයෙන් සිද්ධ වෙන බලපෑම් අතිවිශාලයි කියලා අපි දන්නේ. කොටින්ම ගත්තහම රටක සිවවන රාජ්‍ය විදියට තමයි ජනමාධ්‍ය නම් කෙරෙන්නේ. ඉතින් දැන් මේ තත්ත්වයන් යටතේ මෙයින් සිදු කරන බලපෑම සුවිශාලයි, ඉෂ්ට අනිෂ්ට වශයෙන්, යහපත් අයහපත් වශයෙන්. දැන් මේ බඳු බලපෑමක් සහිත ජනමාධ්‍යයකින් අද රටේ ක්‍රියාත්මක වෙන ජනමාධ්‍ය දිහා බලපුවාම අපිට එක්තරා ආකාරයක විවාද සම්පන්න තත්වයක් මතුවලා තියෙනවා. ආචාර ධර්ම සම්බන්ධයෙන් යම් ආකාරයක සංකීර්ණ තත්වයක් මතු වෙලා පේනවා. ඉතින් මම අමතුමාගෙන් අහන්න කැමතියි, ආචාර ධර්ම උල්ලංඝනය කරන ඉබඳු ජනමාධ්‍ය සම්බන්ධයෙන් මොකද්ද රජයේ විසින් ගන්නු ලබන පියවර කියන එකට අදාළව ඔබතුමා කියන්නේ මොනවද?
ගරු මන්ත්‍රීතුමා, අතර මේ විවිධ ශේෂවල සමාජය තුළ තිබෙන පරිහානියේදී ඒක ජනමාධ්‍යවලටත් අදාළයි. ඒ නිසාම අපි එක පැත්තකින් ජාතික ජනමාධ්‍ය මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී ඒ ගැන අවධානය යොමු කරලා තිබෙනවා. මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කරන්නේ ඇත්තරම ආණ්ඩුව විසින් නොවේ, ආණ්ඩුව පහසුකම් සපයනවා පමණයි. මාධ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන් ආයතන ප්‍රවීණයන්ගෙන් තමයි මේ මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් වෙන. එතනදිත් ඔබතුමා පෙන්නුම් කරන ආකාරයට මේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා අපි දැඩි අවධානය යොමු කරලා තිබෙනවා. අපිට තව මාස 3ක් ඇතුළතදී මාධ්‍ය ප්‍රතිපත්තිය දක්වන්න අවස්ථාව ලැබේවි. අනිත් පැත්තෙන් අපි කලින් කියපු ආචාර ධර්ම සංග්‍රහය. එතකොට මේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇත්තටම රජයේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තිබෙන්නේ රජයේ ජනමාධ්‍ය නියාමනය කිරීම නොවේ, ජනමාධ්‍යත් එක්ක කරන ඉතාම අවබෝධය සහිත සාකච්ඡාවකින්, විධිමත් සාකච්ඡාවකින්, එකඟතාවයකින් කටයුතු කිරීම. ඒ අපි ඇත්තටම නීති පැනවීමට වඩා මාධ්‍ය ශේෂ්ත්‍රයත් එක්ක සාකච්ඡා කරමින් තමයි ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ. රටේ පොදු නීතියට අනුකූල නොවන කටයුතු කරනවා නම් ඒකට අදාළ කරන පවතින නීති මගින් කටයුතු කරાવી. ඉතින් මම බලාපොරොත්තු වෙන අතරම තරගකාරී ලෝකයේ ඇතුළු වුණත් ඒ ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍ය වේදීන් තමන්ගේ සමාජ වගකීම් පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරાવી කියලා ඒ ඔස්සේ තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
ඔබතුමාගේ පිළිතුර පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් සහ සතුටුදායකයි. දැන් මේ කටයුත්තේදී මගේ දෙවැනි ප්‍රශ්නය ප්‍රශ්නයටත් වැඩිය එක්තරා ආකාරයක යෝජනාවක ස්වරූපයක් අමුතුතුමනේ තියෙන්නේ මේ තුල. අනපදත්වලට නීතිවලට වඩා වැදගත් වෙන්නේ අවබෝධාත්මක ක්‍රියාවලියක්. ඉතින් ඒක නිසා මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ මේ වගේ අදහසක්. ආකල්පමය නිර්වදිතතාවය විසින් බොහෝ සමාජ ගැටලු අර්බුද විසඳන්නට පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා පර්යේෂණාත්මක විමර්ශනයකින් අනතුරුව සියලු මාධ්‍යන්ගේ සහභාගිත්වයෙන් හා සම්මුතියෙන් අපි ආචාර ධාර්මික හා ප්‍රජාතාන්ත්‍රික ඒ වගේම නව ජනමාධ්‍ය සංගායනාවක් පැවැත්වීම පිළිබඳව යෝජනා කළොත් මං හිතන්නේ සියලු සකලවිධ මාධ්‍යන්ගේ සියලු පක්ෂවල එහෙම නැත්නම් රටේ තියෙන සියලු සමාජාර්ථික සංස්කෘතික දේශපාලන වටපිටාවන්වල එකතුවක් විදිහට අපි සාකච්ඡාවෙන් සම්මුතියෙන් නව ජනමාධ්‍ය සංගායනාවක් පවත්වනවා නම් මේ සම්බන්ධයෙන් යෝජනාවක් විදිහට ගත්තොත් ඔබතුමාගේ අදහස කුමක්ද?
ගරු මන්ත්‍රීතුමා, ඇත්තරම අපි එවැනි වැඩසටහනකදී පාර්ලිමේන්තුවේ පොදුවේ ඉන්න මන්ත්‍රීවරු, මේ මන්ත්‍රීවරු තමයි ඇත්තරම මහ ජනතාවත් එක්ක ඍජුවම කටයුතු කරන්නේ. ඊට අමතරව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ජනමාධ්‍ය ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවීණ ඔබතුමා වගේ සහ ජනමාධ්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රායෝගිකව වෘත්තියක් හැටි නිරත වෙච්ච අය. ඒ අයගේ විශේෂ සහයෝගය සහිතව තමයි මේ වැඩපිළිවෙල අපි ඕනෑම වැඩපිළිවෙලක් කෙටුම්පත් කරන්න යන්නේ. එනිසා ඒ අදහස් යෝජනා ලබා දෙන්න ඕන කෙනෙකුට විවෘතයි. මොකද මම යලි යලි අවධාරණය කරන්නේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් අපි හදන ඕනෑම ආචාර ධර්ම සංග්‍රහයක්, ප්‍රතිපත්තියක්, පනතක් ඕනෑම දෙයකදී ඒ ශේෂ්ත්‍රයත් එක්ක ඉතාම පුළුල් සාකච්ඡාවකින් අනතුරුම තමයි මේ කරන්නට ඕනකම තියෙන්නේ. මොකද ඔබ කිව්වාගේම ජනමාධ්‍යයට සමාජයේ විශාල බලපෑමක් කරන්න පුළුවන්කම තියෙන නිසා තමයි සමාජ භූමිකාව අපි පිළිගෙන තිබෙන නිසා.
ගරු වෛද්‍ය නජීත් ඉන්දික මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
ආ2 2011-12 නවවෙනි දින සිදු වූ ලලිත් කුමාර් විරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයන්ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් මල්ලාකම් මෛත්‍රත් උසාවියේ නඩු අංක B 669 ඇලයිරක් 2011 යටතේ 2011-12 දින ගරු අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර මෙම නඩුවට අදාළ අවස්ථා 17කදී ස්ථානාධිපති අච්චුවේලි විසින් වැඩිදුර වාර්තා ඉදිරිපත් කර ඇත. අවසන් වර්ත මෙම නඩුව 2014-10 දින ගරු අධිකරණයේ කැඳු අවස්ථාවේදී නඩුව බහා තැබීම සඳහා ගරු අධිකරණයේ නියෝග කර ඇත. මේ පිළිබඳව සිදු කරන අද විමර්ශනවල ප්‍රගතියක් අත්පත් කරගෙන නොමැතිවීම හේතුවෙන් වැඩ බලන පොලිස්පති විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීම සඳහා 2025/06/03 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය නියෝගා උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ විමර්ශන විසින් 2025/06/03 දින ඇතිව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උතුරු පළාත වෙත ලිපියක් යොමු කරමින් මෙම විමර්ශනට අදාළව අච්චුවේලී පොලිස් ස්ථානය යාපනයේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය හා යාපනයේ කොට්ටාස අපරාධ විමර්ශන අංශ වෙත කරන ලද විමර්ශනයන්ට අදාළ සියලු විමර්ශන උද්ෘත ගොනු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙන ලදී. ඒ අනුව 2025/06/11 දින ඇතිව මෙම උද්ෘත ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශ විසින් මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි. ගරු කතානායක 3 ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සිවිල් යුදමය තත්ත්වයන් අවසන් වීමෙන් පසුව අතුරුදන් වීමේ සිදුවීම් 4ක් සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හා සිදුවීම් 6ක් සම්බන්ධව කොළඹ අපරාධ කොට්ටාසය විසින් විමර්ශනය සිදු කරන ලබන අතර එම අතුරුදන් වීම වලට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැත. මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඇමුණුම එක වශයෙන් සභාගත කරමි. 4 නැත 5 අදාළ නොවේ ආ පැන නොනගි.
බොහොම ස්තුතියි අමතුමනි. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය යොමු කරනවා. මේ මුලින්ම දීර්ඝ උත්තරයක් ලබා දීම සම්බන්ධයෙන් අමතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අවුරුදු 10කට කලින් ඊට කලින් සිද්ධ වෙච්ච අපරාධ අවුරුදු 10කට කලින් ඉවර වෙච්ච අවසන් කළ තිබුණු ලලිත් කුගන් දේශපාලන ක්‍රියාකාරී දෙදෙනා ඇතුළු උතුරු නැගෙනහිර ඒ සමය අතුරුදහන් කිරීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කිරීම ගැන මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාගේ අමාත්‍යංශය සම්බන්ධයෙන් විශේෂයෙන් පොලිසිය මේ වෙද්දී අපිට අපේ ප්‍රදේශවල වැඩ කරගෙන යද්දිත් ඒ වගේම මම දන්න විදිහට රටේ හැමතැනමත් මේ විමර්ශන කටයුතු වලදීත් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ගරු කතානායකතුමනි පොලිස් නිලධාරී මහත්වරුන්ගේ මහත්මීන්ගේ ප්‍රමාණවත් නැතිකම. එතකොට අපි දන්නවා ඕනෑම පොලිස් ස්ථානයක් ගත්තොත් අපි දන්න තරමින් ඉන්න ඕන ප්‍රමාණයට වඩා ඉතා අඩුවෙන් සිටින්නේ. කොළඹ නගරයේ ගත්තත් අදාළ පොලිස් මුරපරවල් යගින් පාරිසරික පොලිසිය වගේ තැන්වල විශේෂයෙන් ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් දැනට නැති තත්ත්වයක් තියෙනවා කියන තමයි අපි දන්නේ. අමතුමනි, එතකොට මේ සම්බන්ධයෙන් අපිට ඉදිරි කාලයේ ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවද, බඳවා ගැනීම සම්බන්ධව අපිට විධිමත් සැලසුමක් තිබෙනවද?
ගරු කතානායකතුමනි, විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනට 28,000ක පමණ පුරප්පාඩු තියෙනවා. මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 5,000ක පිරිසක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබී තියෙනවා. මේ වෙනකොටත් ගැසට් නිවේදන නිකුත් කර තියෙනවා. මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා උප පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් කොත්තාපල්ලුන් බඳවා ගැනීම සඳහා. මේ වෙනකොට අයදුම්පත් ලැබෙමින් තියෙනවා. ඒ අනුව අපි ඒ 5,000ක පිරිස අඛණ්ඩව බඳවා ගැනීමට කටයුතු කරනවා. දැනට ගරු මන්ත්‍රීතුමා කියන විදිහට යම් පොලිස් නිලධාරීන්ගේ හිගයක් පවතිනවා. ඒගේ කඩිනමින් කලනාරණය කර ගැනීම සඳහා මෙම බඳවා ගැනීම උපයෝගී කරගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ගුණාත්මකභාවය වැඩි කරලා මේ ඉන්න නිලධාරීන්ගේ ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග රාශියක් ආරම්භ තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සුබතාතන කටයුතු ශක්තිමත් කරලා තියෙනවා. මේ ආකාරයට මේ තියෙන පවතින හිගය කලමනාකරණය කරගන්න අපි කටයුතු කරමින් ඉන්නවා.
බොහොම ස්තුතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අමතුමනි, දැන් පොලිසියම සම්බන්ධයෙන් ගත්තොත් අපි අර මීට ගොඩාක් කාලයක් තිස්සේත් අපි මාධ්‍යවලත් දකිනවා දිගටම පොලිසියේ නිලධාරීන්ගේ විශේෂයෙන් පොලිසියේ පහළ නිලධාරීන්ගේ උසස් වීම සම්බන්ධව අනෙකුත් ආයතනවල වගේ කාර්යක්ෂමව කටයුතු වෙන්නේ නැහැ කියලා ප්‍රවෘත්ති දිගින් දිගටම පළ වුණා මේ ආණ්ඩුවේ මීට එන්න බොහෝ කාලයකට කලින් ඉඳන්. එතකොට මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒ පොලිසියේ පහළ නිලධාරීන් විශේෂයෙන් නැත්නම් පොලිසිය නිලධාරීන්ගේ උසස් වීම සම්බන්ධව තියෙන ගැටලු නැත්නම් ඒවා පමා වීම සම්බන්ධව අපිට මේ වෙදි වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවද, ඒක හරි ගස්සන්න ඒකේ එහෙම තියනා නම් ඒකේ තත්ත්වය කොහොමද?
ගරු කතානායකතුමනි, පොලිස් නිලධාරීන්ගේ උසස් වීම පිළිබඳව බරපතල ගැටලුවක් දීර්ඝ කාලයක් තිස්සේ මතුවලා තියෙනවා. පහළ ශ්‍රේණි සඳහා උසස් වීම 2020 දෙවැනි මාසයේ සිට ලබා දීලා තිබුණේ නැහැ. පොලිස් සේවයේ ඔවුන්ට සිදු අසාධාරණකම් සම්බන්ධයෙන් පසුගිය වර්ෂ කිහිපය පුරාම අපි බලයට පැමිණීමට පෙර ආතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානවිකම් නඩු 275ක් පවරලා තියෙනවා. දැන් මේ නිසා මේ උසස් සීම් ලබා දීමේ යම් යම් ගැටලු කාලයක් තිස්සේ පැන නැගිලා තියෙනවා කියලා අනාවරණය වෙනවා. මේ පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අධිකරණ ක්‍රියාමාර්ගයන්ට බාධා නොවන අයුරින් පුරප්පාඩු නැත්තම් ඒවා සමාලෝචනය කරලා උසස් සීම් ලබා දෙන්න මේ වෙනකොට පියවර ආරම්භ තියෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල් සහ සාජන් ශ්‍රේණියේ තනතුරු වල ඉන්න අය සඳහා උසස් සීම් 5000ක් ඉදිරි මාස 3 කාලය ඇතුළත ලබා දෙන්න අපි මේ වෙනකොට කඩිනම් ක්‍රියාමාර්ග කරන් තියෙනවා. ඒ හින්දා මම පොලිස්පතිවරයාටත් වැඩබලන පොලිස්පතිවරයාටත් අමාත්‍යංශ ලේකම්වරයාටත් උපදෙස් දීලා තියෙනවා. ඉදිරි මාස 3ක කාලය ඇතුළත මේ පහළ ශ්‍රේණියේ උසස් සීම් 5000 ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ වගේම පරීක්ෂණ ශ්‍රේණියේ උසස් සීම් 1500ක් පමණ දෙන්න ඉඩකඩ තියෙනවා. ඒ 1500ත් ඉදිරි මාස 3ක කාලය ඇතුළත අවසන් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ සියල්ල අධිකරණයේ පවතින අධිකරණ කටයුතු වලට බාධා නොවන අයුරින් සිදු කරන්න අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා. ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි අපි උත්සාහ කරනවා ඉතාම කෙටි කාලයක් තුළ මේ පොලිස් නිලධාරීන් අභිප්‍රේරණයක් සහිතව පොලිස් සේවාව ශක්තිමත් කිරීම සඳහා මැදිහත් වෙන ආකාරයෙන් අවුරුදු 5ක් තිස්සේ ඔවුන්ට අහිමි වීලා තියෙන මේ උසස් වීම ප්‍රමාණය ඉදිරි මාස 3ක කාලයක් ඇතුළත ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්නවා.
ගරු රෝහිණි කුමාරී විජේරත් මහත්මිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට, ගරු සුජීව දිසානායක මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහන ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා,
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු වල ජලාශ ව්‍යාපෘති සම්බන්ධයෙන්. රෝමන් 1 මේ අදාළ ග්‍රාම නිලධාරී වසම් සහ වසම් 106ක් ආවරණය වෙනවා. ඒ ආවරණය වන ග්‍රාම සේවක වසම් සහ ඒ ග්‍රාම සේවක වසම් අයත් වන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පිළිබඳ වාර්තාවක් මම සභාගත කරනවා. ඊළඟට රෝමන් 2 අහන්නේ මේ වැඩ අවසන් කරලා තියෙන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව සහ වැඩ අවසන් නොකර තියෙන ග්‍රාම සේවක වසම් සම්බන්ධයෙන් ආවරණය වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 97ක්. ඒ පිළිබඳ විස්තරය ඇමනුම් 2 හැටියට සභාගත කරනවා. ඒ වගේම ආවරණය නොවන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 9ක්. ඒ වාර්තාවත් අපි ඇමනුම 3 හැටියට සභාගත කරනවා. ඒ වගේම රෝමන් 3 යටතේ අහන්නේ වැඩ අවසන් කරන්න තියෙන බාධා මොනවද කියලා. පහුගිය ඇති වෙලා තියෙන මූල්‍ය අර්බුදයේ හමුවේ අධියර 2 ව්‍යාපෘතිය, මේ ව්‍යාපෘතිය සඳහා මුදල් සැපයුනේ කොරියන් රජයේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල මගින්. නමුත් පහුගිය ආර්ථික අර්බුදයේ හමුවේ මේ ව්‍යාපෘතියෙන් ලැබිච්ච ඒ අරමුදල් ලැබිච්ච අරමුදල් ලැබුණේ නැහැ. ඒ ණය ගිවිසුම අත්සන් කරන්න බැරි වෙච්ච නිසා තමයි මූල්‍ය සම්පාදනය කරන්න බැරි වුණේ. ඊළඟට රෝමන් 4 යටතේ අහන්නේ වැඩ අවසන් කිරීමට ගතවන කාලය සහ වැඩ අවසන් කිරීම සඳහා යොදන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වර්තමාන ණය ගිවිසුම පිළිබඳ අපි දැනටමත් කොරියන් එක්සිම් බැංකුවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මේ ව්‍යාපෘති අවසන් කරන්න ඩොලර් මිලියන 27ක මුදලක් යයි කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා. මූලික එකඟතාවය ඇති වෙලා තියෙනවා කොරියන් එක්සෙන් බැංකුවෙන් මේ මිලියන 27 ලබා දෙන්න. නමුත් අවසන් එකඟතාවයට තාම ඇවිල්ලා නැහැ. මේ අවසන් එකඟතාවය ලැබුණන් පස්සේ ඒ මුදල ඒ ප්‍රතිපාදන භාවිතා කරලා මේකේ අවසන් වැඩ අවසන් කරන්න පුළුවන්. ආ කොටස අදාළ නැත.
කථානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය දැදුරය ජලාශය ආශ්‍රය කරගෙන විශේෂ වම් යුරල සහ දකුණු යුරල කියලා එළවල් දෙකක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකයේ දකුණු යුරට අදාළව පොල්පිටිකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හා සම්බන්ධව විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමාට ඉදිරිපත් කරපු ලිපියක් තියෙනවා, බහුජන සංවිධාන එකමුතුව ගජනැග්ගම කියලා. ඒ ලිපියට අනුව අංක 201 වලගොල්ලාගම, 202 පන්වැව, 204 අඹගස්සෑව, 205 ගජනැග්ගම යන ග්‍රාම නිලධාරී වසම් සඳහා ජය ලබා දීමට යෝජිතව තිබ්බත් ඒකට අදාළ
කාර්ය කරලා තිබුණත් පොලිපිටකම් ප්‍රාදලයේ කොට්ටාසේ අංක 333 334 335 344 345 වසම් වලට බට එළලා වතුර දීලා තියෙනවා. මේ ප්‍රදේශවාසීන්ගෙන් එන විවේචනය තමයි විසෙම මේ ප්‍රදේශයේ තිබුණ වෙලංගොල්ල වත්ත කියලා වත්තක් ඒක දිනා ගැනීමට අරගලයක් කරපු නිසා තමන්ට හිමිවීමට තිබුණු ඒ ජලය නොලැබීම සම්බන්ධ තමයි ප්‍රදේශවාසීන්ගේ විවේචනය එන්නේ. නමුත් මම හිතන්නේ එතෙන්ට එහා ගියයින් පස්සේ මේ ව්‍යාපෘතියට විශාල මුදලක් වියදම් කරලා ආරම්භ කරලා තියෙනවා. අපි කැමැති විසෙම අපේ ඇමතිතුමාගෙන් අහන්න මේ ව්‍යාපෘතියට මේ දක්වා කොපමණ මුදලක් වියදම් වෙලා තියෙනවද කියලා.
ඔබතුමා සඳහන් කර ඒ ග්‍රාම සේවාව වසම් කීපය මම අර ආවරණයේ නොවන ග්‍රාම නිලධාරී වසම් 9ට ඇතුළත් වන ග්‍රාම සේවාව වසම් ඒ අනුව මට ලැබිලා තියෙන තොරතුරු අනුව මූලික සැලසුම් වලදී මේ ග්‍රාම නිලධාරී වසම් 9 ආවරණය කරන්න සැලසුම් කළ මූලික සැලසුම් වලට ඇතුළත් වෙලා නැහැ. ඉන අමතරව ඔබතුමා අහුව ප්‍රශ්නේ අහන්නේ කොච්චර මුදලක් වියදම් කරලා තියෙනවද කියන එක. අතර මේ වෙලාවේ මට ඒ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න බැහැ, මං ගාව නැහැ. නමුත් මම කලින් සඳහන් කරා වගේ මේ කටයුතු අවසන් කරන්න ඩොලර් මිලියන 27ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ 27 ලබා ගැනීම සඳහා අපි කොරියන් එක්ස්චේන්ජ් බැංකුවත් එක්ක සාකච්ඡා කරලා ඒ මුදල ලැබුණන් පස්සේ අපිට ඒ කටයුතු අවසන් කරන්න පුළුවන්.
ගරු කතානායක තුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය මේ දැදුරය ආශ්‍රය කරගෙන හැදෙන ජල ව්‍යාපෘතියේ බමුණාකොටුව කටපොත ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක් ආරම්භ වෙන්න නියමිත තිබුණා. මේකෙන් විශේෂයෙන්ම වාරියපොළ ආසනයත් පණුවස්නෝර ආසනයත් ඉලක්ක කරගෙන තමයි පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් ජලය ලබා දීමට කටයුතු කරේ. මේකෙන් ජලය ලබා දීමට තීරණලා තිබුණ හෙට්ටිපොළ දක්වා වාරියපොළ සහ පණුවස්නෝර කියන විශාල ජල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන ආසන දෙකක්. එතකොට මෙන්න මේ වම්මියුරු ඇල ආශ්‍රය කරගෙන හැදෙන මේ ජල ව්‍යාපෘතියට බිලියන 8කට ආසන්න ප්‍රමාණයක් වියදම් වෙනවා කියලා නොනිල වශයෙන් අපිට ආරංචිලා තියෙනවා. අපි කැමති අපේ ගරු අමාත්‍යමයන් අහන්න මෙන්න මේ ව්‍යාපෘතිය නවතලා තියෙන මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවද, ඒ සඳහා කොපමණ මුදලක් වෙන් වෙලා තියෙනවද කියන එක.
ඔබතුමා මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන ඒ කොටස දැනට 2025 සඳහා වෙන් කරන ලද අයවිය ප්‍රතිපාදන ඒ සඳහා වෙන් වෙලා නැහැ. නමුත් ඉදිරියේදී ප්‍රතිපාදන ලැබෙන අනුව මෙසරි වෙන් වෙලා නැති නිසා අපිට සංඛ්‍යාත්මකව හරියට ඉදිරිපත් කරන්න බැහැ කොච්චර මුදලක් වෙන් වෙලා තියෙනවද කියලා. ඒ මුදලක් වෙන් වෙලා නැහැ. නමුත් 2026 අයවැය ප්‍රතිපාදන වලින් ඒ සම්බන්ධයෙන් සලකා බලන්න කටයුතු කරන්න පුළුවන්.
ගරු සුසාන්ත කුමාර නවරත්න මහතා, විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා අසන ලද ප්‍රශ්න පිළිතුරු ලබා දෙනවා. පිළිතුරේ A1 විවිධ සේවා සමුපකාර සමිති 17ක් තියෙනවා. බැංකු සංඛ්‍යාව 2යි. එම බැංකුවල සාකා සංඛ්‍යාව අහනවා. ඒ අනුව සීමා සහිත කාගම ග්‍රාමීය සම්පත් සංවර්ධන සමපකාර බැංකුව සාකා සමිති 4යි. සීමා සහිත සේනපුර කටියාව ගොවි ජනපද ග්‍රාමීය බැංකු සමපකාර සමිතිය සාකා සමිති 3යි. A2 සමපකාර සමිතිය ස්ථාපිත කිරීම සඳහා මුලින්ම සමිතියක් ලියාපදිංචි කළ යුතුවේ. 2 එහිදී මූලික නීතිමය අවශ්‍යතාවය ඉටුකර තිබේද, සමිතිය අරමුණු සමපකාර නීතිය හා වෙනත් නීති සමග ගැටේද යන්න හා එම සමිතියේ ආර්ථික හා සංවිධාන ශක්තිය සලකා බලනු ලැබේ. A3 ඉන්පසුව ලියාපදිංචි අවශ්‍ය ලේඛන සමපකාර සංවර්ධන නිලධාරීන්ගේ නිර්දේශ සහිතව ලබාගෙන ලියාපදිංචි සිදු කරනු ලැබේ. ප්‍රශ්නයේ ප්‍රශ්න 2 ආයන්න 1 වූ ආයන 2 සීමා සහිත උතුරුමැද පළාත් සෞභාග්‍ය සමපකාර සමිතිය SCD කියලා නමින් මේ කියන්නේ ආරම්භ කරලා දිනය 2021 11/10 ලියාපදිංචි අංකය උතුරුමැද පළාත් සමපකාර ඇලිරක් 0.02 පැරණි ලිපිණය අංක C4 ඇලිරක් 1 බටහිර ඇතුමල් පිටිය පොළොන්නරුව නවලිපිනය 125 ඇලිරක් 1A මඩකලුප්පාර පොළොන්නරුව එකේ සීමා සහිත අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාමීය මූල්‍ය මූලධන සංවර්ධන සමපකාර සමිතිය RCD එකේ ආරම්භ කරන ලද දිනය 2022 11/30 ලියාපදිංචි අංකය ඇලිරක් 11/30 පැරණි ලිපිනය අංක 34 කුඩා කැකිරාව අනුරාධපුර දිස්ත්‍රික් ග්‍රාමීය මූල්‍යධන සංවර්ධන සමපකාර සමිතිය මාකට් දෙස අනුරාධපුරයේ දෙවන මහල අනුරාධපුරයේ ආයන්නේ තුන්වෙනි ප්‍රශ්න අතුරු සමිති සමාජිකයන් විසින් හතරවෙනි ප්‍රශ්නේ ඔව් පස්වෙනි ප්‍රශ්නේ අදාළ නොවේ හයවෙනි එකට උත්තරේ නැත හත්වෙනි ප්‍රශ්නට උත්තරේ ඉහත සමිති දෙක සඳහා අධ්‍යක්ෂක මණ්ඩලවල තීරණ මත සම්මුඛ පරීක්ෂණ අනුව සේවකයන් බඳවා ගැනීමට කටයුතු කර ඇත සීමා සහිත උතුරු මැද පළාත් සෞභාග්‍ය සමපකාර සමිතියේ සේවකයන් බඳවා ගැනීම සඳහා අංක NCP ඇලිරක් CCD ඇලිරක් D1 ඇලිරක් 0.5 ඇලිරක් 74 යන හා 2025/5/8 දිනැති ලිපිනයෙන් සෞපකාර සේවක කොමිෂන් සභාව වෙත අනුමැතිය ඉදිරිපත් කර ඇත අය ප්‍රශ්නය අදාළ නොවේ
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම උතුරු මැද පළාතේ සමපකාර සමිති 17ක් ලියාපදිංචි වෙලා තියෙනවා ඒ වගේම ග්‍රාමීය බැංකු ප්‍රමාණිකුත් ලියාපදිංචි වෙලා තියෙනවා නමුත් මේ කියන බැංකු දෙක ලියාපදිංචි කිරීමේදී මෙතන මම ඇමතුමාගෙන් ඇහුවා ආයන්නේ හතරවෙනි ප්‍රශ්නය ප්‍රාථමික ද්විතීක සහ තෘතීක ක්‍රමවේදී අනුගමනය කර තිබේද කියලා. ඔව් කියලා තමයි ඇමතුමාගෙන් උත්තරේ හම්බ වුනේ. නමුත් අපි හොයලා බලනකොට තොරතුරු මේ ක්‍රමවේදී අනුගමනය කරලා නැහැ. මම ඇමතුමාගෙන් අහන්න කැමතියි මේ ග්‍රාමීය බැංකු දෙක ආරම්භ කරනකොට අපි දන්නවා මහ බැංකුවේ මූල්‍ය ක්‍රමවේද තියෙනවා. ඒ වගේම මූල්‍ය රෙගුලාසි තියෙනවා. මේ රෙගුලාසි අනුගමනය කරලාද මේ ග්‍රාමීය බැංකු දෙක ස්ථාපිත කරලා තියෙන්නේ කියලා.
ගරු කතානායකතුමනි මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට අදාළව තියෙන්නේ මේ අපේ රටේ සමපකාර පනත මේ වෙනකොට සමපකාර බලය ක්‍රියාත්මක කිරීම සඳහා ලියාපදිංචි කිරීම සඳහා බලය දීලා තියෙන පළාත් සභාව. එසා පළාත් සභාවල මේ තියෙන බලය අවභාවිතා වෙලා තියෙනවා. පළාත් සභාව හරහා ලියාපදිංචි වෙච්ච සමපකාර තියෙනවා පළාත් කොමසාරිස්වරයා යටතේ මධ්‍යම රජයේ ලියාපදිංචි සමපකාර තියෙනවා සමපකාර කොමසාරිස්වරිය යටතේ දෙපාර්තමේන්තුව යටතේ. මෙම සමපකාරය මේ වන විටත් මම කියන්නේ මේ වන විටත් මෙම සමපකාරයට පත්වෙච්ච අධ්‍යක්ෂක මණ්ඩලය තමයි දිගටම ඉන්නේ. එතකොට ඡන්දය කොහොමද තියලා තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ විතරක් නෙමේ ගරු මන්ත්‍රීතුමා සමාජිකයන් බඳවා ගැනීම පිළිබඳවත් මේ ආශ්‍රිත සමාජිකයන් බඳවා ගැනීම පටන් ගත්තේ දැන් මාස දෙකකට කලින්. ආශ්‍රිත සමාජිකයන් කියන්නේ මේක සම්පූර්ණ බැංකුවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අනුරාධපුරයේ තියෙන බැංකු සාකා 9ක් පොළොන්නරුවේ තියෙන 6ක්. මට දැන් කතානායකතුමා දන්නවා ඇති මෙයා සමූපකාර නමින් දුවන මූල්‍ය ආයතන. සමූපකාර නම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ණය ගන්න ණය තමයි සමාජික කරගන්නේ වැඩිපුර. දවසානේ මේ වෙනකොට අපි විමර්ශනයේ සඳහා මේ විමර්ශනයක් සිදු වෙමින් තියෙන ගරු මන්ත්‍රීතුමා විමර්ශනයේ 90 බිලියනයකට වැඩිය මේකේ වත්කම් තියෙනවා. අවුරුදු 2යි පටන් 3යි පටන් අරන් බිලියනයකට වැඩිය වත්කම් හොයාගන්නේ කොහෙන්ද මේ සල්ලි ආවේ? සමපකාර සමාජිකයන්ගේ සල්ලිද? එහෙම නැත්නම් කවුරු හරි ජාවාරම්කාරව 3-4 දෙනෙකුට එකතු වෙලා බැංකුවක් පටන් ගන්න පුළුවන්කම තියෙනවා මේ විදියට. එනිසා හිටපු ආණ්ඩුකාරවරයා මහීපාල හේරත් ආණ්ඩුකාරවරයා තමයි මේකට අනුමැතිය දීලා තියෙන්නේ. එනිසා ඒ අනුමැතිය ලබා දෙන තැන සිටම ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා අහන ප්‍රශ්නය අනුව මේ සමාජිකයන් බඳවා ගැනීම ක්‍රියාවලිය ඡන්ද පැවැත්වීම අලුත් අධ්‍යක්ෂක මණ්ඩලපත් කිරීම කියන කාරණා පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒ අනුව මේ සමපකාර පනතට මුවා වෙලා සිදු කරන මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශන යනවා. එසා ශ්‍රී ලංකා මහ බැංකුවේ රෙගුලාසි වලට යටත්ව ඔබ අපි හැමෝම දන්නවා ලංකාවේ ලොකුම බැංකුව වෙන මහ ලංකා බැංකුවටවත් බෑ බ්‍රාන්ච් එකක් දාන්න අනුමැතිය නැතු. හැබැයි මේ අය හතු පිපෙන වගේ බ්‍රාන්ච් දානවා මිනිස්සු එකතු කරගන්නවා. අවසානයේ මේ කළු සල්ලි සුදු කරනවාද කියන ප්‍රශ්නෙත් අද අපි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒසා කරු මන්ත්‍රීතුමා මේ සමූපකාරයක් වාවෙන් ක්‍රියාත්මක වෙන සමහර මූල්‍ය ආයතන පිළිබඳ විමර්ශනයක් සිද්ධ වෙමින් තිබෙනවා.
එවගේම ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අපිට විශේෂයෙන්ම උතුරු මැද පළාතේ වගේම රටේ විවිධ ඌමනාවන් වෙනුවෙන් සමුපකාර සමිති ගොඩනගලා ඉවර වෙලා දේශපාලඥයන්ගේ සමහර ඌමනාවන් මේකට පාවිච්චි කරගන්නමින් තිබෙනවා. විශේෂයෙන් මේ සෞභාග්‍ය කියන ගාමීය බැංකුව අපි දන්නවා සබරගම් පළාතේ තියෙනවා පිටලා. ඒ නිසා මම ප්‍රශ්නයක් අහන්න කැමතියි. පරීක්ෂණයක් මේ වෙනකොට යනවා කියලා කිව්වා. ඒ පරීක්ෂණය හැකි ඉක්මනින් වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්ද? මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග කවරේද?
ගරු මන්ත්‍රීතුමා, මේ පිළිබඳව ඔබතුමා ඇහුවා වගේ මේ උතුරුමැද පළාතේ ක්‍රියාත්මක වෙලා අරණායකත් මේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉන්නවා. එතකොට මේ උතුරුමැද පළාතෙන් අවසර අරන් රටේම බ්‍රාන්ච් දාගෙන යන්න බෑ එහෙම. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, මේ සමුපකාරයක්ද හදලා තියෙන්නේ, එහෙම නැත්නම් වෙන වැඩක්ද මේකෙන් යන්නේ කියලා. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණයේ කඩිනමින් අවසන් කරන්න කියලා උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාත් මේ පිළිබඳව කොමසාරිස්වරයාට උපදෙස් දීලා තියෙනවා. ආණ්ඩුකාරවරයාත් මේ මැදිහත් වුණා. ඒ නිසා අපි කඩිනමින් මේ පරීක්ෂණ අවසන් කළ විශේෂයෙන් සමුපකාර නීතියේ හිලුත් පාවිච්චි කරන මේ අය. එනිසා ඒ සියල්ල අවසන් කරලා මේ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා. ඒදී තවත් බොහෝ තොරතුරු අනාවරණය කරන්න අපි කටයුතු කරනවා කියන කාරණේ තමයි ඔබතුමාට මේ වෙලාවේ කියන්න තියෙන්නේ.
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්නය අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට ලබා දිය හැකි පිළිතුරු මෙසේයි. ප්‍රශ්නය එක ඔව්, දෙක ඔව්, තුන ඔව්, එක ඉඩම් කොටස් 99ක් පවතින බව හඳුනාගෙන ඇති අතර එම ඉඩම්වල භූමි ප්‍රමාණය ඇමෙනුම අංක එක මගින් ඉදිරිපත් කර ඇත. සභාව සතු පොදු ඉඩම් තවදුරටත් පවතින්නේද යන්න සහ එම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශ සභාව විසින් දන්වා ඇත. දෙක ඔව්, තුන සභාව සතු නිල්පනාගොඩ මැඩෑමුල්ල නැමැති ගමෙහි පිහිටි පරගහවත්ත ස්ටේට් නැමැති වෙන්දේශිකරණ ලද ඉඩමෙහි අඹසෙවන වත්ත නැමැති ඉඩමෙහි පර්චස් 40ක ලොට් අංක 18-19 පොදු බිම් කොටස් දෙකක් අනවසර පදිංචිකරුවකු වන නිල්පනාගොඩ අඹසෙවන අංක 293-18 ලිපිනේ පදිංචි ගාමිණි හඳුවල නැමැත්තා විසින් භුක්ති විඳින බවට අනාවරණය වී ඇත. එමෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල තවත් අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්කොඩ ප්‍රාදේශ සභාව විසින් දන්වා ඇත. හතර, 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකයේ ආපසු පවරා ගැනීමේ පනතර අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී. පහ, එම ස්ථානයේ අනවසරයෙන් පදිංචි වී සිටින ගාමිණී හඳුවල නැමැති පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නයේ සඳහන් ඥාති සම්බන්ධතාව තහවුරු කර ගැනීම සඳහා සභාව සතුව තොරතුරු නැමැත. තව දෙම ස්ථානයේ ගොඩකිරීමක් කර අනවසර ඉදිකිරීමක් කර ඇති බව සභාවේ තාක්ෂණ නිලධාරියාගේ නිරීක්ෂණය අනුව සභාවේ ලේකම් විසින් තහවුරු කර ඇත. හය, 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකයේ ආපසු පවරා ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී. ඈ අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම පොදු පෞද්ගලික ඉඩමක් වෙන්දේසි කිරීමේදී හෙක්ටාර එක වැඩි ප්‍රමාණයක 10% කොටසක් පොදු ඉඩමක් විදියට වෙන් කරනවා. ඒ කොටස වෙන් කරන්නෙම ඒ ඉඩම භාවිතා කරන පුද්ගලයන්ට අවශ්‍ය පොදු පහසුකම් සඳහා. නමුත් ලකුණු කරලා තියෙන ලම් කරලා තිබෙන ඒ අඹසෙවනවත්ත සහ තවත් ස්ථානයක ඒ පොදු පහසුකම් වෙන් කරලා තියෙන ඉඩම ප්‍රාදේශීය දේශපාලඥයෙකු සහෝදරයෙකු විසින් භාවිතා කරනවා. අපි දන්නවා ඒ කාලෙදී ඕන ප්‍රාසභාවක සභාපතිවරයා, ඒ සභාපතිවරයා ඒ ප්‍රාසභා සිදු කරන ඒ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසාන වශයෙන් වගකියන්න ඕන. නමුත් ඒ කාල සීමාවදී මොහු සම්බන්ධව මේ ඉඩමෙන් ඒ සහෝදරයා ඉවත් කිරීමට හෝ ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒ නිසා මම අහන්නේ ඒ සම්බන්ධයෙන් ඒ ක්‍රියාමාර්ග නොරෙන් සම්බන්ධයෙන් ඒ හිටපු ප්‍රාදේශීය ඒ දේශපාලන සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග වෙනම අරගෙන තිබෙනවද කියන ප්‍රශ්නය.
ගරු කතානායකතුමනි, මට ලැබී ඇති තොරතුරු අනුව දැන් තමයි මේ ක්‍රියාවට සම්බන්ධ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ අනීතික අත්පත් කර ගැනීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. ඒ නිසා ඉදිරියට අපි පවත්නා නීතිමය රාමුව ඇතුළත අවශ්‍ය කටයුතු කරන්න පියවර ගන්නවා.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අමාත්‍යතුමනි, අපි දන්නවා අපි සොයලා බලද්දී පහුගිය කාලෙදී විශේෂයෙන් මිනුවන්ගොඩ පාස සභාවත් නගර සභාවෙත් ඒ රාජ්‍ය නිලධාරීන් ඒගොල්ලෝ ඉතාමත්ම හොඳින් වැඩ කටයුතු කරගනවා. ඒගොල්ලෝ උපරිම වශයෙන් ජනතාවට සේවය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. නමුත් ඒ දේශපාලඥයන්ගේ බලපෑම් මත කරුණු රාශියක් අනීති ක්‍රියාමාර්ග රාශියක් සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මගේ යෝජනාව ඒ වගේම මගේ ප්‍රශ්නය තමයි අපිට මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් නොවේ බාහිර විගණනයක් සිදු කරලා ඒ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබෙනවද?
ඔව්, ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු ආකාරයට මම කලිනුත් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ මෙබඳු අනීතික අත්පත් කර ගැනීම සහ තවත් අනීති කටයුතු වලට නිදහසේ සිදුවීමට ඉඩ ඇරලා තිබුණු බව අපට පැහැදිලි වෙනවා. මිනුවන්ගොඩ පමණක් නෙමෙයි තවත් ස්ථාන රාශියක මේ තත්ත්වය අපට දැක ගන්න පුළුවන්. ඒ නිසා පවත්නා නීතිමය ඉඩකඩ ඇතුලේ මින් ඉදිරියට අවශ්‍ය නීතිමය කටයුතු කරන්න අපි කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි.
කරු ලාල් ප්‍රේමනාත් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පාස්කම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, අයන්නේ පළවෙනි කොටසට ඔව්, දෙවෙනි කොටසට ඔව්. එමෙතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවසරයේ මත තේ කර්මාන්තශාලාවේ සිට තේ ප්‍රතිසකසුම් මධ්‍යස්ථාන වෙත හා ක්ෂණික තේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වෙත බැහැර කිරීමට අවසර ලබා දී, තුන්වෙනි කොටසට නැත. එම බැහැර කිරීමේ ක්‍රියාවලිය 100%ක්ම නීත්‍යානුකූලව සිදු කිරීමට කටයුතු කරයි. නීතියට පටහැනිව සිදු කරනු ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් හඳුනාගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි. හතරවෙනි කොටස නැත. නීත්‍යානුකූලව එසේ සිදුවිය නොහැක. කොළඹ තේවෙන්දේසී හරහා විකුණන තේ තොගයන්හි සාම්පල් පරීක්ෂා කර බලා සුදුසු තේ පමණක් විකිණීමට ඉඩ ලබා දෙනු ලැබේ. පස්වෙනි කොටස නැත. කසල තේ අපනයනය කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනුමැතිය ලබා නොදී තේ ලෙස නිශ්චිතව හඳුනාගත හැකි කේත අංක HS කේතය සහිත තේ පමණක් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අවසර ලබා දී. හයවෙනි කොටස දනිමි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සෑම විටම HS කේතය සහිත නිශ්චිතවම තේ ලෙස හඳුනාගත හැකි තේ පමණක් අපනයනය සඳහා අවසර ලබා දේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුවන සියලුම තේ අපනයනය කිරීම සඳහා අදාළ තේ පරීක්ෂාවන් සිදු කිරීමෙන් අනතුරුව අපනයනය කිරීමට අනුමැතිය ලබා දේ. ආයන්නේ එක, කසල තේ ළඟ තබා ගැනීම ප්‍රමාණය සහ විකිණීම 1957 අංක 51 දරන තේ පාලන පනතේ විධිවිධාන යටතේ සිදු කරනු ලැබේ. කසල ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම ප්‍රවාහනය සහ විකිණීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වේ. වලංගු බලපත්‍රයක් රහිතව කසල ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම ප්‍රවාහනය සහ විකිණීම එකී පනත 90 දඬුවම් ලැබිය හැකි වරදක් වේ. ආයන්නේ දෙක, කසල තේ අපනයනය කිරීමට අවසර ලබා නොදී. ආයන්නේ තුන, කසල තේ අපනයනය කිරීමට නීත්‍යානුකූලව ඉඩ ලබා නොදී ඈ යන්න අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, අපි දන්නවා මේ කසලතේ ප්‍රති නිෂ්පාදනය කිරීමේදී භාවිත කරන කර්මාන්තශාලාව ආගරපතන ගරු ඇමතුමාගෙන් මා දැනගන්න කැමතියි. ඒ ආගරපතන කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන කසලතේ වල නිෂ්පාදනය කරන ශනිකතේ නිෂ්පාදනයත් රට පුරා තියෙන ඒ කර්මාන්තශාලාවලින් ඉවතලන කසලතේ අතරත් ගැළපීමක් සහිත සම්බන්ධතාවයක් තියෙනවද? ඒ ප්‍රමාණයම එතන වෙනවද කියන එක සහ ඒ ප්‍රමාණයේ ගුණය පිළිබඳව අදහසක් දැනගන්න කැමතියි.
ඔව් කථානායකතුමනි, එතුමගේ අතුරු ප්‍රශ්නයට අදාළව ආගරපතන සීටි ෂණිකතේ කර්මාන්තශාලාව තමයි මේ කසලතේ එකක් ප්‍රතිනිෂ්පාදනය කරන්නේ. 2025 ජනවාරි ඉඳන් මැයි මාසය දක්වා කසලතේ ලබා ගැනීම සහ තේ නිෂ්පාදනය පහත පරිදි වෙනවා ආගරපතන කර්මාන්ත ශාලාවේ. ජනවාරි මාසයේ කසලතේ ලබාගත් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 754,700යි. ඒක නිෂ්පාදනය සඳහා යොදාගත් ප්‍රමාණය ඒකෙන් 6,819යි. ඒකෙන් නිෂ්පාදිත ෂණික තේ නිෂ්පාදන තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 162,512යි. ඒක පෙබරවාරි මාසේ, මාර්තු මාසේ, අප්‍රේල් මාසේ හැටියට ඔබතුමාට මට සභාගත කරන්න පුළුවන්. මේ ආසන්න මැයි මාසේ උත්තරය ඔබතුමාට දුන්නොත් මැයි මාසේ ආගරපතන කර්මාන්තශාලාවට මාසික කසරතේ ලබාගත් කිලෝග්‍රෑම් ප්‍රමාණය 741,505යි. ඒකෙන් නිෂ්පාදනය සඳහා යොදාගත් ප්‍රමාණය පසුගිය මාසත් එක්ක එකතුව 1,30,462යි. ඒකෙන් නිෂ්පාදිත ෂණික තේ කිලෝග්‍රෑම් ප්‍රමාණය 276,112ක් බවට අපට වාර්තා ලැබිලා තියෙනවා.
අරු කථානායකතුමනි, මගේ දෙවැනි අතු ප්‍රශ්නය, අපි දන්නවා මේ තේ කර්මාන්තයේ මේ කසලතේ ප්‍රශ්නය ඉතාමත් බරපතල ලෙස උඩා තේවතු හිමියගේ ආදායමට බලපාන එකක්. එක පැත්තකින් කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කරන ගුණාත්මක තේවලට අමතරව දේශීය සහ විදේශීය වෙළඳපොළක් නීත්‍යානුකූල නොවන මට්ටමෙන් සාදාගත් විශාල පිරිසක් ඉන්නවා. ඒක තමයි අපිට දින දින පොලිසිය සහ වෙනත් තේ මණ්ඩලය ඇතුළු මේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න අවස්ථාවල පෙනෙන්න තියෙන්නේ. නමුත් මට දැනෙන එකක් තමයි සමහර තේ කර්මාන්තශාලා හිමියන්ගේ පැත්තෙන් ප්‍රකාශ වෙනවා මෙය කසලතේ. මේ කසලතේ දේශීය හෝ විදේශීය යම් පාරිභෝගිකයන් පිරිසක් ඒට ආකර්ෂණය නිසා තමයි ඒකට වෙළඳපොළක් හැදිලා තියෙන්නේ. ඒ නිසා රජයක් හැටියට අපි කල්පනා කරොත් එය අපිට රටට ආදායමක් එන ලෙස ඒ තේවලට ආකර්ෂණයක් තියෙන පාරිභෝගිකයන් වෙත එය දීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයක් මත එය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබේ අවසරයක් තිබේද? එහෙම නැත්නම් මේ ඉතාමත් බරපතල ලෙස තේ කර්මාන්තයට ඒ ආදායමට කුඩා තේවතු හිමියගේ බලපාන මේ ජාවාරම නැවැත්වීම සඳහා මීට වඩා තදින් නීති ගෙනල්ලා ක්‍රියාත්මක විය යුතු කියන යෝජනාවත් එක්ක ඔබේ අදහස් දැනගන්න කැමතියි.
ඔව් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා නගන මේ ප්‍රශ්නය මතයක් හැටියට සමාජයේ තියෙන කාරණයක් බව අපි දන්නවා. නමුත් නීතිමය පැත්තෙන් ගත්තොත් ඒක වළක්වන්න අදාළ නීති අපේ අමාත්‍යංශට අදාළ අනපනත් තුළ තියෙන බව මතක් කරන්න කැමතියි. නමුත් ඔබ කියනවා වගේ ඒ සම්බන්ධයෙන් සමාජ මතයක් තියෙනවා සහ යම් යම් විට වාර්තා වීම් සිදු වී තිබෙන බවත් අපි දන්නවා. කොහොම නමුත් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තශාලාවල නිෂ්පාදනය වෙන කසලතේ වලට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා. එහෙනම් නීත්‍යානුකූල මාර්ගයන් ඔස්සේ ප්‍රවාහනය කරලා ප්‍රතිසැකසුම් කරන්න, නිෂ්පාදනය කරන්න, ඒක නිමිතේ ඒවනම් වෙන්දේසි කරන්නත්, ඉතිරි වෙන සංසුද්ධ කසල තේ ක්ෂණික තේ නිෂ්පාදනය කිරීමටත් යොමු කිරීම රටේ කෙරෙන කාර්යයක්. කොහොම නමුත් ඉදිරියේදී අපි තවදුරටත් අවධානය යොමු කරනවා සාමේ කසල තේ නිෂ්පාදනය පිරෙන ප්‍රමාණය අඩු කරලා ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක තේ නිෂ්පාදනයක් කරලා වෙළඳපොළට සහ අපනයන සහ පාරිභෝජනයට ලබා දෙන අදාළ කටයුතු සැලසුම් කරමින් අමාත්‍යංශයේ තියෙන බව ඔබතුමාට මතක් කරන්න කැමතියි.